සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි ඔබ හැම දිනාම ඊටාම ශ්‍රද්ධාවෙන් අදත් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ අතුරුගිරිය ඔරුවල පදිංචි තුෂිතා ගුණසේකර මහත්මියතුළු පින්නතුන් විසින් මේ පින්නතුන් සියලු දෙනාටම අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය දේශනාවට මාතෘකාව විදියට එදිනෙදා ජීවිතයේදී විදර්ශනාවට උදව් වෙන දෙයක් දේශනා කරන්න කියලා තියෙන්නේ. පින්වත්නි විදර්ශනා කිරීමෙන් තොරව කෙනෙකුට මාර්ගඵල අවබෝධය කර යන්න බෑ. ජීවිතේ බුද්ධ ශාසනයේ තියෙන විශේෂ දේ තමයි විදර්ශනා කිරීම. එතකොට මේ විදර්ශනා කිරීම පිණිස අවශ්‍ය වෙනවා ඥානයක්. ප්‍රඥාවක් නැත්නම් විදර්ශනා කරන්න බෑ. ඇතරම ඥානය කියනට වඩා ප්‍රඥාවයි අවශ්‍ය විදර්ශනා කරන්න විදර්ශනා කරන්න කරන්න ඥානය හැදෙනවා. මොකද්ද වෙන්නේ? ප්‍රඥාවෙන් විදර්ශනා කරනවා ප්‍රඥාව නැත්නම් විදර්ශනා කරන්න හිතෙන්නේ නැහැ. ලෝකෙට මුලා වෙනවනේ. දැන් ප්‍රඥාව නැති මිනිස්සුගේ වැඩපිළිවෙල බලන්න එයාට තියෙන්නේ ලෝකෙට මුලා වෙච්ච කම. ප්‍රඥාව නැති වුණාම එහෙමනේ. එතකොට ප්‍රඥාව නැති වුණාම යාගේ ජීවිතේ ස්වභාවය මොකද්ද? ලෝකෙට මුලා වෙච්ච කම. එතකොට ප්‍රඥාව නැති වුණාට පස්සේ තමයි ලෝකේ ඕනෑවට වඩා අභිනන්දනීය වෙන්නේ. ඉතින් ලෝකයේත් එක්ක නිකන් ඇයි හොඳයිකම ඕනෑවට වඩා වැඩි වෙන්නේ? ප්‍රඥාව නැති වුණාම. ප්‍රඥාව තියෙන කෙනා හරීම තීක්ෂණ විදියට ලෝකෙට මුණ දෙන්නේ. හරි පරිස්සමට ලෝකයේ දිහා බලන්නේ. ඒ බිම් බලාගෙන ඉන්නව නෙමෙයි. යා ලෝකේ නිසා යාව අවුල් කරගන්න නැතුව ඉන්න යා දක්ෂයි. තෙලී ලෝකේ නිසා අපි මොකටද අවුල් වෙන්නේ? තෙලී ලෝකේ නිසා අපි අවුල් වෙච්ච තැනක තමයි දුක හටගන්නේ. අය එළියේ ලෝකේ වෙනස් වෙනකොට අපි මෙහෙ අඬනවා. ඒ කියන්නේ ලෝකේට වහල් වෙච්ච කමක් ලංකාවේ මිනිසුන්ගේ චින්තනයේ තියෙනවා වැඩියෙන් අපිට පේනවා. වහල් වීම කියන එක සත්‍ය අවබෝධයට මාර්ගය නෙමෙයි. නිවහල් වීමයි සත්‍ය අවබෝධයට උදව් කරන්නේ. කොයිතරම් දේශපාලන මතවාදවලට වහල් වෙච්ච අය ඉන්නවද ලංකාවේ බලන්න? එක එක මතවාදවලට පැවිද්ද කොච්චර ඉන්නවද බලන්න? සද්ධාව නැතිකමනේ ප්‍රශ්නේ. කවුරු හරි දේශපාලකෙක් වෙනුවෙන් පැවිද්දෙක් කතා කරනවා නම් ඒ පැවිද්දගේ පළවෙනියෙන් නැසීලා තියෙන සද්ධාවනේ. සද්ධාව නැති පැවිද්දෙක් නේ. මීඩියා එකට වොයිස් කට් එකක් දෙනවා නම් පැවිද්දෙක්. කවුරු හරි දේශපාලන මතවාදයක් හරි දේශපාලකෙක් හරි වෙනුවෙන් ඒ පැවිද්දාට සද්ධාව නැහැ පළවෙනි එක. සද්ධාව තිබ්බනම් ඒක කරන්න බෑ. ඒතර කෙනෙක් කියනවානේ අපි ලෝකේ නිවැරදි කරන්න ඕන. අපි නිවැරදි කරන්න හොඳම දේ තමයි තමන් ආර්ය ශ්‍රැංගේ මාර්ගේ වඩන එක. ඒ ලෝකේ නිවැරදි කරන්න පුළුවන් හොඳම විදිය තමයි මම ආර්ය ශ්‍රැංගම. ඇයි මම සතර සතිපට්ඨානෙ මත පිහිටවාගෙන වාසය කරද්දි මගෙන් ලෝකයට හානියක් වෙන්නෙත් නැහැ, ලෝකෙම්මට හානියක් වෙන්නෙත් නැහැ. මට සම්මාදිට්ඨිය තිබ්බොත් ඒක තරම් ලෝකෙට යහපතක් තියනවද? දැන් ලෝකේ සුන්දරම මෛත්‍රිය කියන්නේ සමහර ලංකාවේ මිනිසුන් හිතෙන්න පුළුවන් කුරුල්ලෝ නිදහස් කරන එක, හරක් නිදහස් කරන එක. ලංකාවේ මිනිසුන්ට එහෙම හිතෙන්න පුළුවන්නේ. හරකෙක් නිදහස් කරන එක තමයි ලෝකෙ සැබෑ මෛත්‍රිය. කොහොම හරි එකතු කරලා හරි කමන්නේ හරකෙක් නිදහස් කරනවා මම. ඒක ලෝකෙ සැබෑ මෛත්‍රිය නෙමෙයි. හරක් නිදහස් කරපු අය මෙතන ඉන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඒක මරණයට කැප වෙච්ච කෙනෙකුට අභය දානීය දෙන එක හොඳ දෙයක්. ඒක නරක දෙයක් නෙමෙයි. හැබැයි ඒක සැබෑ මෛත්‍රිය නන් නෙමෙයි. සමහර කුරුල්ලු නිදහස් කරනවා. පාරේ කුරුල්ලු තියාගෙන ඉන්නවා. නිදහස් කරනවා. වාහන නතර කරලා නිදහස් කරනවා. ඊට පස්සේ නිදහස් කරාට පස්සේ එයා යම්කිසි සතුටක් ලබනවා. එයා හිතනවා ඒක සැබෑ මෛත්‍රිය කියලා. සැබෑ මෛත්‍රිය කියන්නේ තමන්ගේ සතර ඉරියව් මත සිහිය පවත්වන එක. මොකද්ද ලෝකෙ සැබෑ මෛත්‍රිය කියන්නේ? තමන්ගේ ඉරියව් හතරක් තියෙනවනේ. ඉඳගෙන ඉන්න කමක්, හිටගෙන ඉන්න කමක්, නිදාගෙන ඉන්න කමක්, ඇවිදින කමක්. ඒ ඉරියව් හතර පවත්වද්දී ඉරියව් හතර මත සිහිය පවත්වනවා. වාඩි වෙලා ඉන්නකොට එයා යා මත සිහිය තියාගෙන ඉන්නවා. කවදාවත් ඒ මනුස්සයෙන් වරදක් වෙන්නේ නැහැ නේ ලෝකේට. ඉතින් ඒක තමයි ලෝකයේ සැබෑ මෛත්‍රිය කියන්නේ. ඒක නිකේ කරණීමෙත්ත සූත්‍රය ඕක කියලා ඉවර කරන්නේ. ලංකාවේ කරණීමෙත්ත සූත්‍රයේ මිනිස්සු දන්නවා නම් කවදාවත් මේ මෛත්‍රිය නාමින් එක එක ඒවා කරන්නේ. ඇයි කරණීමෙත්ත සූත්‍රය ඉවර කරන්නේ කොහොමද? තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා යාව තස්ස විගත මිතෝ. තිට්ටං චරං නිසින්නෝවා සයානෝවා. සයානෝවා කියන්නේ නිදාගෙන ඉඳි. තිට්ටං චරං නිසින්නෝවා හිටගෙන ඉද්දී, වාඩි වෙලා ඉද්දී, ඇවිදිද්දී, නිදාගෙන ඉද්දී. තිට්ටං චරං නිසින්නෝවා සයනෝවා යාව තස්ත විගත මිත්තෝ ඒතං සතින් අදිට්ටේය. සිය පිටුවා කරනන් එයා ඉරියව් හතරම. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාහු පින්වත් මහණෙනි, එයයි සැබෑ මෛත්‍රී බ්‍රහ්ම විහරණේ. විහාරං ඉදමාහු දිට්ටිංච අනුපගම්ම සීලවා. එහෙම වුණොත් මහණෙනි, දිට්ටිංච අනුපගම්ම සීලවා සම්මා දිට්ඨිය පදනම් වෙච්ච ශික්ෂණයක් එයා තුලෙනවා. දිට්ටිංච අනුපගම්ම සීලවා, එයා තමයි සැබෑ සිල්වතාවෙන්නේ. දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. හරීම දර්ශන සම්පන්න මිනිහෙක්කයා. එයාගේ දර්ශනේ අවුල් නෑ. ලෝකෙ දකින්න විදිහ අවුලක් නෑ. බලන්නකො ලංකාවේ මිනිස්සු දකින්න විදිහේ ප්‍රශ්නේ තියෙන්නේ. තියෙන දේවල් වල ප්‍රශ්න නෑ. දකින්න විදිහේ ප්‍රශ්නේ. ඔයාලා දකින්න විදිහට නෝ ඔයාලට ලෝකේ තේරෙන්නේ. ඔයාලා දකින්න විදිහ වල හරි කියලා හිතාගෙන ඉන්නවා. ලෝකේ දෙවිදියයිනේ තියෙන්නේ. තියෙන විදිහට බලන්න පුළුවන්. ඒකෝ යාට ඕන විදිහට දකින්න පුළුවන්. තියෙන විදිහටම දැක්ක, තියෙන විදිහටම බැලුවම ප්‍රශ්න නෑනේ. එයා එයාට ඕන විදිහට දැක්කමනේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මම මට ඕන විදිහට දැක්කාට පස්සේ මම හිතනවා මට ඕන විදිහට මෙතන ඉන්න ඕන. මට ඕන විදිහට වාඩි වෙන්න ඕන, මට ඕන විදිහට හැසිරෙන්න ඕන. දේශනාවට වෙනම සන්දර්භයක් තියෙනවා. ඒක වෙනම හරි ෆෝන් එක ඔෆ් කරගෙන තියෙන්න ඕන. මෙතන සද්ද බද්ද මුකුත් කරන්නේ. ඒ දේශන ආඛ්‍යානෙ නෙමෙයිනේ, ආකෘතියනේ. දැන් මේ මං කතා කරන විදිහනේ මගේ දේශන ආඛ්‍යානෙ. මේ දේශනාවට අයිති, මේ ශාලාවට අයිති සන්දර්භයක් තියෙනවා, අවකාශයක්. ඒක අපි හරියට පාවිච්චි කරන්න ඕනේ. ඒව ආචාර ධර්ම නියමට කියන්නේ. ඒව ආචාර ධර්ම. නමුත් අපි පුරුදු වෙන්න ඕන කොහමද? දිට්ටිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. අපි දකින විදිය අවුල් වුණොත් එයාගේ දකින විදිය කවදාවත් අවුල් වෙන්නේ නැහැ. එයා එයාගේ ඉරියව් හතර මත සිහිය තියාගත්තොත්. බලන්න කරණීමෙත්ත සූත්‍රයේ ගැඹුරු. මං කියන්නේ කරණීමෙත්ත සූත්‍රයෙන් මට බණක් කියන්නේ කිව්වොත් මට නන් ස්ටොප් බණක් කියන්න පුළුවන් අවුරුදු ගානක්. අවුරුදු දෙකක් විතර එක දිගට කියන්න පුළුවන් ඒ සූත්‍රය විතර. නතර කරන්න නැතුව මට එක දිගට කියන්න පුළුවන් කරණීමෙත්ත සූත්‍රයෙන් විතර. එච්චරට කියන්න ඒවා තියෙනවා. දර්ශන සම්පන්නකම කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ඒ ගොඩාක් තියෙනවා කියන්න. දස්සනේන සම්පන්නු කාමේ සුවිනෙයගේ ද ඒ දර්ශන සම්පන්නකම යාගේ ජීවිතය තුළ ආවොත් දස්සනේන සම් දැන් මේ වචන ඇහෙනකොට හරි මතක් වෙන්නේ අදින් පස්සේ. දස්සනේන සම්ප කාමේ සුවිනෙයගේ දං නහි ජාතු නහි ජාතු ගබ්බසෙයම් ගර්භාසයකට එන්නේ නැහැ කියනවා. නහි ජාතු ගර්භාසයකට නොයන මට්ටමට යා සංසිඳනවා කියලා. ගර්භාසයට නොයන මට්ටම කියන්නේ අනාගාමිකම. අනාගාමි වෙච්ච කෙනෙක් ආයේ ගැබකට එන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ යනවා හිම් පිරුණම් පානවා. එතකොට එහෙම මට්ටමක් තියෙන්නේ. ලෝකේ සැබෑ මෛත්‍රිය කියන්නේ තමන්ගේ ඉරියව් හතර මත සිය පවතන. මම මේ හැමෝටම කියන්නේ පරිස්සම් වෙනවා කියන්නේ ඕකට. ලෝකේ පරිස්සම් කරන්න නම් දඟලන්න එපා. මේ වයසක මහත්තුරු නෝනලා ඉන්නවා. හුඟා පරිණතයි විවිධ වෘත්තීය ස්වභාවය තියෙන නැති මේ අම්මලාට තාත්තලාට උගත්කම් බුද්ධිමත්කම් නානා ප්‍රකාරයි මේ වැඩිහිටියන්ගේ. අහලා බලන්නකෝ මේ ඒ අයට මේ ගත කරපු ජීවිතය ඇතුලේ ලොකු යහපතක් වුණාද කියලා. ලොකු යහපතක් වෙලා නැහැ. ඉස්සරහට වෙයිද කියලා අහලා බලන්න. ඉස්සරහට වෙන්නෙත් නැහැ. මේ එදිනෙදා ජීවිතේ විදර්ශනා කරනවා නම් මේ වයසක අය හැම ඉන්නවා ලොකු කාලයක් නැහැ. ඇත්තම කතාව කියන්න එපාය. මේ ශාලාවේ වයසක අය පොඩි කාලයයි තියෙන්නේ. ඉතින් ඇත්ත කතාව ඒක. සම්මතව බොහොම පොඩිම කාලයයි අපිට තියෙන්නේ. ඒතර ඒ කාලෙත් අය ඉන්නවට ඉන්නවා. ඔය පුළුවන් වට නෙමෙයි ඔය ඉන්නේ. අය වාඩි වුණොත් නැගිටින්න බෑ. නැගිට්ටොත් වාඩි වෙන්න බෑ. බෑනේ අපහසුයි. වාඩි වුණාම නිින්ද යනවා. ඒක වරදක් නෙමෙයි. දැන් වයසක කෙනෙක් මෙතන නිින්ද ගියොත් වයසයි නං මම මොකක් කියන්නේ. හැබැයි මෙතන මැදිවිය කෙනෙක් නිදාගත්තොත් මම බණ නවත්තලා කියනවා. කරුණා කරලා එළියට යන්න කියලා. එළියට ගිහින් වාහනෙට ගිහින් නිදාගන්න කියලා කියනද. වයසම කෙනෙක් ඒක අර හේතුව වයසට යනකොට මේ ගත දුර්වල වෙනකොට නිින්ද යනවා. වයසකයි ගිහින් එකක් තියෙනවා. හැබැයි පුළුවන් තරම් සිහිය උපදවාගෙන ඉන්න අපි දක්ෂ වෙන්න ඕන. දැන් මේ ලෝකයේ විදර්ශනා කරනවා කියන එක විදර්ශනා දැක්ම කියන එක ඒක හැමෝටම නැති එක. හැබැයි මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. අවංකව නම් මේකේ මොකක්වත් ලොකු ගැඹුරු දේවල් නැහැ. හැබැයි මේකෙන් සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙනවා නම් එයාට හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. මොකද තියෙන්න ඕන? සද්දාවත මේ ජීවිතේ පළවෙනි එක තමයි. මේ වයසට ගිය අම්මා කෙනෙකුට පව සොවන් වෙන්න පුළුවන්. පුළුවන් කියන අදහසට ඉන්න ඉපයි. නැත්තම් සිත මන්දගාමි වෙනවනේ. බෑ කියලා හිතුනොත් එහෙම ආයි බෑ තමයි. එතනින් පස්සේ මේ ජීවිතේ සොවන් වෙන්න පුළුවන්. සොවන් වෙච්ච අයත් ඉන්නවා. සොවන් වෙච්ච අය ඉන්නවා. කවුද නෑ කියන්නේ? සොවන් වෙච්ච අය ඉන්නවා. සෝවාන් වෙච්චයි නැති වෙන්න විදිහක් නැහැ. සහ සෝවාන් වෙච්චයි ඉන්නවා. හැබැයි සෝවාන් වුණාද කියලා දන්නේ තමන් එච්චරයි. ඒක එළිය කොහෙන්වත් හොයන්නත් බෑ. ඒ සෝවාන් වුණාට පස්සේ යාගේ එළියෙන් හොයන්න බෑ. හංවඩු ගහන්නේ නැහනේ සෝවාන් වුණාම. හංවඩු ගහනවා කියන්නේ මොකද්ද? ස්ථිර ලකුණක් ගහනවා. හමියා ගවයොන්ගේ ගහන්නේ. ගවයොන්ටනේ හංවඩු ගහන්නේ. හමි ගහනවා ගවයව අඳුනගන්න ස්ථිර ලකුණක් ආයේ යන්නේ ඒක. එහෙම බුද්ධ මේ අවබෝධයට පත්වච කෙනාගේ හමි ගහලා නැහෙනි අවබෝධයට පත් වීම. ඇයි අවබෝධයේ සම්බන්ධ අදාළ වෙන්නේ සිතට? හරියටම සෝවාන් වෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. සෝවාන් වෙනකොට නැසෙන්නේ සක්කාය දිට්ඨිය. ස්කන්ධයන් පිළිබඳව විෂයාකාරක දෘෂ්ටියක් තියෙනවා. ඒක කඩාගෙන වැටෙනවා. කාමරාග එහෙම තියෙනවා. කාමය තියෙනවා. රාගය තුවන් වුණාම තියෙනවා. රාගය තුවන් වුණාම විතරාගී වෙන්නේ නැහනේ. විතරාගී වෙන්නේ අරහත්වේදීනේ. රාගය තියෙනවා. ඒකනේ විශාකා වගේ කෙනෙක් මේ අවුරුදු පුංචි කාලේ තුවන් වෙලා විශාල දරුව ප්‍රමාණයක් හදලා තියෙන්නේ මේ මේ විවාහ වෙලා. තුවන් වුණා කියලා රාගය නැසෙන්නේ නැහැ. සකෘදාගාමිකමේදී රාගය ගොඩක් දුර්වල වෙනවා ටිකක්. සරාගී බව එහෙම හිතේ ඉන්නේ නැහැ. අර ගොඩාක් සරාගී බව හිත තුල පැන නගින්නේ නැහැ. ඒක හිතේ ගොඩාක් අර ඕලාරික විදියට මතුවෙන්නේ නැහැ. සකුරුදාගාමි වුණාම අනාගාමි කමින් පස්සේ නම් ඒව නැසිලා යනවා. ඒකයි අනාගාමි කමින් එහා පැත්තේ ගිහි ජීවිතේ ඉන්නේ නැත්තේ. එයාට අර එයා ඉන්න බෑ නෙමෙයි. එයාට මොකුත් ප්‍රශ්නයක් නැහැ නෙමෙයි. ගිහි ජීවිතේ හිටියාම ටිකක් ගිහි ජීවිතේ අරුබුද වැඩි වෙන්න පුළුවන්. ඇයි දැන් මම තමන්ගේ ස්වභාවය කෙලෙස් දුර්වල වුණාට ගෙදරින් අනිත් අයගේ කෙලෙස් ස්වභාවය තියෙනවනේ. එතකොට අර අනාගාමිකමෝගේ තත්ත්වකින් එහා පැත්තේ එනිසා කලබල වෙන්න එපා. අනාගාමිකමිනුත් එහා පැත්තේ තමයි සම්පූර්ණ ජීවිතයේ පොඩි වෙනසක් හදාගන්නවා නම් හදාගන්න ඕන. සෝවාන් වුණා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. කිහි ජීවිතේ ඉන්න පුළුවන්. එයාට සක්කාය දිටිය නැහැ. විචිකිච්ඡාව නැහැ. පෙර භවය ගැන, මතු භවය ගැන, පටිච්ච සමුප්පන්නතාවය ගැන මේ සැක නෑ යාට. ඉපදිලා හිටියද ආය උපදිනවද ඔය ගැන සැක නෑ යාට. එක්තරා විදියක කංකා විතරණ විසුද්ධියක් යට තියෙනවා. සැකයක් නැහැ. කංකා විතරණයක් නැහැ. සැක සංකා නැහැ. සීලබ්බත පරාමාස නැහැ. ඔය දේවල් පස්සේ දුවනේවා. නැකත් උසගෙන දුවනේවා. ඔය අම්මලාට තියෙන්නේ. රාහු බලනේවා. ඒව නැහැ එයාගේ ඔළුවේ. ඒව පස්සේ එයාගේ ඔළුවේ නැහැ ඒව. හැබැයි ලෝකේ නැකත් බලනවා කියලා එයා ඒකට එරෙහි වෙන්නෙත් නැහැ. නැකත් බලනවා කියලා ලෝකෙට එරෙහි වෙන්නේ නැහැ. ඒ දැන් සමහර අය ඉන්නවා එයා නැකත් බලන්නේ නැත්තම් එයා හිතනවා මිහි කවුරුත් නැකත් බලන්න බෑ කියලා. අන්න එතන පොඩි ගැටලුවක් තියෙනවා. දැන් එයා සින්දු අහන්න නැත්තම් මේ ලෝකෙම කවුරුත් සින්දු අහන්න ඕන කියලා එකක් නැහැ. දැන් සමහර ගෙවල් වල ඉන්නවා ඒ වයසයි යාට සින්දු අහන්නේ. සමහර තරුණ දරුවෝ ඉන්නවා එයාලා සින්දු අහනවා. එතකොට අර අම්ම කොයි වෙලෙත් පුපුර පුපුර ඉන්නේ. පින්වත්නි ඔයාලා සින්දු අහන්නේ නැහැ කියලා ලෝකේට සින්දු අහන එක නවත්තන්න යන්න එපා. ඒක කවදාවත් කරන්න බෑ. පුළුවන් තරම් සද්දෙත් එක පැටලෙන්නේ නැතුව ඉන්න එච්චරයි. සද්දේ තියෙන්නේ. ඒකට පැටලෙන්න එපා. ඔයාට වෙන්නේ සින්දු අහනවා කියලා එකක් ඔයාගේ හිතේනේ තියෙන්නේ. දැන් කෝච්චි යනකොට අපිට කේන්ති යනවද පාර අයිනේ අපි ඉන්නවා ගෙදර. ගෙදර ළඟ බස් යනවා. කේන්ති යනවද? කේන්ති යන්නේ නැහැ. කෝච්චියත් එක්ක පැටලෙන්නේ හිතෙන්නේ නෑනේ. කෝච්චි පාර අයින් කරන්න අපිට ඇයි කරන්න බෑනේ? අපිට පුළුවන් ද අපේ ගෙදර පර්චස් 10යි අපිට පුළුවන් ද කෝච්චි පාරක් එහාට අයින් කරන්න? හැබැයි ඇහෙනවා. අපි දන්නවා ඒක අපිට කරන්න. ඒ වගේ පින්වත් නී ඔයාගේ කනේ සද්දේ වදින එක විතරයි වෙන්නේ. ඔයාලා මේ අපේ ගෙදර සින්දු අහනවා කියලා ඔළුවේ හිතාගෙන හිටියට සෝත ප්‍රසාදේ කණේ සිද්ධ වෙන්නේ සෝත ප්‍රසාදේ මත ශබ්ද සටහන පතිත වෙන එක වදින එකනේ වෙන්නේ. සෝත ප්‍රසාදේ මත ශබ්දේ වදිනකොට සෝත විඥානේ පහළ වීමෙන් ශබ්ද සංඥා ජනනය වෙනවා. ඕකනේ වෙන්නේ. ශබ්දේ සම්බන්ධ සිතුවිලි ගලනවා. ශබ්ද සංචේතනා ජනනය වෙනවා. ශබ්ද සංඥාද ශබ්ද සංචේතනාද ජනනය වෙනවා. ශබ්දේ විතර්ක ඔයාලා විතර්ක කරනවා. අදත් ඔන්න සින්දු අහනවා. ඊයේත් එපා කිව්වා කියලා විචාරනවා. ඊට පස්සේ ඊයේත් එපා කිව්වා එපා කිව්වට අහලා නැහැ. පෙරේදාත් එපා කිව්වා. මම පෙරේදා හවල් තැනදී එපා කිව්වා. අර විතර්ක කරනවා. ඒ ඇහෙන શબ્දේ අතහැරලා ගන්න බෑ. පින්වත්නි ලෝකේ සියල්ල අතහැරලා දාන්න ඕන මට්ටම. කවදාවත් ලෝකෙ වෙනස් කරන්න එපා. ලෝකෙ වෙනස් කරන්න දඟලන්න එපා. ලෝකෙ කවුරුවත් මිනිහෙක් වෙනස් කරලා නැහැ. පුළුවන් තරම් ලෝකෙට එකතු වෙනකොට ලෝකය පදනම් කරගෙන කෙලෙස් සහගත තත්වයකින් Tamange సంతානෙ තෙත් වෙන්නේ නැති විදිහට ඔයාලා පරිස්සම් කරගන්න. ලෝකේ කිසිවෙක්ව පරිස්සම් කරන්න යන්න එපා. දරුවෙක්ව පරිස්සම් කරන්න එපා. ඇයි? ඔයා අය පරිස්සම් කරන්න බෑ. කොහොමද පරිස්සම් කරන්නේ? දැන් අපි කියනවා ඔයා මෙහෙම ඉන්න ඕන. එයා ගෙදර ඉඳී එහෙම එළියට ගියාට පස්සේ එයා ඔයා අම්මලා කියන විදියට නෙමෙයි ඉන්නේ. ගොඩක් දරුවෝ අම්මා හිතාගෙන ඉන්නවා මගේ දරුවා නම් අනේ හරිම හොඳයි මං කියන විදියට ඉන්නේ මං කියන විදියට වැඩ කරන්නේ කියලා. පින්වත් නි මතක තියාගන්න කිසි මිනිහෙක් කිසි කෙනෙක් කියන විදියට ඉන්නේ. එයාගේ හිත පෙර සසරින් හැදිලා තියෙන විදියට අනු එයා වැඩ කරන්නේ. එයාගේ සසරින් හිත හැදිලා තියෙන විදියට එයා ලෝකේ ලුහු බඳින්නේ. ඉතින් ඒ தત્ත්වය තේරුම් ගත්තට පස්සේ ඒක යාගේ ස්වභාවය කියලා පැත්තකට වෙන්න පුළුවන්. හැබැයි අර පුංචි කාලේ දරුවෝ සම්බන්ධ වෙන භාවිතයක් ධර්මී පෙන්දනවා. පොඩි කාලේ දරුවෙක් නිවැරදි කරන්න දරන උත්සාහයක් මවකට පියෙකුට වැඩිහිටියෙකුට තියෙන්න ඕන. ඊට පස්සේ නිවැරදි කරන්න හදන්න එපා. ඇයි නිවැරදි කරන්න බෑ? නිවැරදි කරන්න බැරි බව තේරුම් ගන්න. හැබැයි පොඩි කාලේ ඉඳලා කියලා දීලා තියන්න මේ සිත හැසිරෙන්නේ මෙහෙම. ඔයාගේ සිත පුතේ ඔයාගේ පරණ කර්මෙන් හැදිලා තියෙන්නේ. අම්මගේ සිත අම්මගේ කර්මෙන් හැදිලා තියෙන්නේ. ඔයා මේ විදියට සිත අභාවිත කරගත්තොත් ඔයා ලොකු අමාරුක වැටෙන්න පුළුවන්. ඔයා සිහිය පිටුව ගන්න බලන්න. කියලා අර පොඩි කාලේ ඉඳලා දීලා තියෙන්නේ. පොඩි කාලේ දීලා නැත්නම් ඔක පස්සේ කාලේ දෙන්නත් බෑ. පස්සේ කාලේ දෙන්න බෑ. සමහර අය විවාහ වෙන්නේ විවාහ වුණාම හදා ගන්නම් කියලා. ආ නෑ ඉතින් මට අඩුපාඩු පේනවා. නමුත් විවාහ වුණාම කාරියද? සමහර අම්මලා එහෙම කියන්නේ. ආ ඔක ටික කාලයක් ගියම හරියයි. පින්වත්නි ටික කාලයක් ගියම ලෝකේ හරියන්නේ නැහැ. මේක ලෝකේ හරියන්නේ නැති ලෝකයක් කියලා අවබෝධ කරගෙන ජීවත් වෙන එක තමයි හොඳම දේ. පින්වත්නි මට මගේ සිතුවිලිවත් පාලනය කරන්න බැරුව මම කොහොමද මගේ බිරිඳගේ සිතුවිලි පාලනය කරන්න කියලා හිතන්න. ඔයාට ඔයාගේ සිතුවිලි පාලනය කරන්න බැහැ. ඔයා කොහොමද ඔයාගේ ස්වාමියාගේ සිතුවිලි පාලනය කරන්න? ඔයාට ඔයාගේ හිතේ රාගය එනකොට, ද්වේෂය එනකොට, මෝහය එනකොට, ඡන්දය එනකොට, නන්දි එනකොට, උපාදානය එනකොට, අභිනිවේෂයන් එනකොට, එකට එක කරන් හිත තුලින් පැන නගිනකොට, ඔයා ඒවාට අවනත වෙලා ඒවාට අනුව ක්‍රියාත්මක වෙනවා. එකට එක කරන් හිතින් එනකොට ඔයා එකට එක කරනවා. ඔයාට එකට එක කරන එකෙන් මට අයහපතක් වෙනවා කියලා සිහිය එළඹ ගන්න බැරි නම් ඔයා කොහොමද ඔයාගේ එළියේ ඉන්න අයගේ සිහිය පිහිටවන්නේ? පින්වත්නි, තමන්ව රැකගන්න එක තමයි බුද්ධ ශාසනය පාදනම. තමන්ව ආරක්ෂා කරගන්න, ලෝකේ ආරක්ෂා කරන්න යන්න එපා. ඊට පස්සේ අර ලෝකේ මත යැපෙන්න ගියාට පස්සේ ලෝකේ නිසා හරියට දුක් විඳිනවා මිනිස්සු. දැන් මේ අපිට වැඩි දුක් විඳින්නේ නැන්නේ. අපිට නඩත්තු කරන්න කෙනෙක් නැහැ, හොයන්න කෙනෙක් නැහැ, බණ ඉවරු නම් ඇයි ආවේ නැති කියලා අහන්න කෙනෙක් නැහැ, මොකද වෙලා ගියේ කියලා අහන්න කෙනෙක් නැහැ. දැන් අද ඕනම් බණ කියලා මෙතන ඉන්නත් පුළුවන්, යන්නත් පුළුවන්, කවුරුත් අහන්න නැහැනේ, කිසි කෙනෙක් අහන්න නැහැ. බලන්න මේ ජීවිත ශ්‍රේෂ්ඨයිනේ, දෙවැන්නෙක් නැති එක. ලෝකේ දුකේ බරපතල අවකාශය තමයි දෙවැන්නෙක් නඩත්තු කරන්න අපි සැලසුම් කරන එක. මිනිස්සු ඉතාගෙන ඉන්නවා ධර්මයක් නැතිකමට දෙවැන්නෙක් නැතුව බෑ වගේ. දෙවැන්නෙක් නැතුව බෑ වගේ නිකන් හිතෙනවා. දෙවැන්නෙක් ඕනමයි වගේ. ඒකනේ දරුවෝ වික්මන්ට විවාහ කරලා දෙන්න අම්මලා දඟලන්නේ. නිකන් බුදුම නිකන් විවාහ නොවුනොත් නිකන් විශාල අර්බුදයක් වගේ. දැන් සමහර අය කියන්නේ මැරෙන වෙලාවේ වතුර පොඳක්වත් දෙන්න කවුරු හරි ඉන්න ඕන. මැරෙන වෙලාවේ වතුර දෙන්න මිනිස්සු හොයන්න එපා. මැරෙන තැනක්වත් වෙලාවක්වත් වෙලාවක් කලාවක් මොකක්වත් මැරෙන විදිහක්වත් දන්නේ නැතුව මැරෙන වෙලාව වතුර දෙන්න මිනිහෙක් මොකටද අපිට? ජීවිතේ ස්වාධීන වෙන්න පින්වත්නි හෙට මලත් කමන්නේ. දෙවැන්නෙක් ලෝකේ දුකේ ප්‍රධාන ප්‍රවාහය තමයි දෙවැන්නෙක් නඩත්තු කිරීම. ඒකෙන් කියන්නේ යුතුයකම් කරන්නේ කියලා නෙමෙයි. පැවිද්දෙක් විදියට අපි පවා යුතුයකම් කරනවා. නඩත්තු කරන්න එපා ලෝකේ. හැම වෙලාවකම ලෝකේ කඳුළු එන්නේ අතහැර ගන්න බැරි වෙච්ච නිසානේ. අතහැරපු දේවල් නිසා කවුද අඬලා තියෙන්නේ මට කියන්න? අතහැරපු දෙයක් ඔයාලට සෝසුසුම් මිපැද්දුවා නම් මට කියන්න, මම ඒක පිළිගන්නම්. මම මේ බණ වෙනස් කරන්න. අතහැරපු දෙයක්, අතහැරිච්ච දෙයක් කවදා හරි ඔයාලව අඬවලා තියෙනවා නම්, කඳුලක් අතහැරලා දාලා ඉවරයි නම්, ඒ අතහැරපු එක දැන් ඉවරයි. අතහැරලා අතහැරිච්ච එක අපිව කවදාවත් පීඩාවට පත් වෙලා නැහැ නේ. හැබැයි අත හරින එක අමාරුයි. ජීවිතේට අතහැරෙන්න දෙන්න. යමක් අතහැරුණොත් මත් පින්වත් නේ හොඳට ඔළුවට ගන්න එක දෙයක්. විදර්ශනාවේ හොඳම පදනම තමයි අතහැරුණොත් අතහැරිච්ච ඒවා දිහායි බලන්න එපා. අතහැරිච්ච දේවල් දිහා ඔළුව උස්සලා බලන්න එපා. ඒක අතහැරෙන්නම දෙන්න. ආයෙ හොයලා බලන්න එපා. ඒ වගේම මේ ජීවිතයේ ධර්මයක් දියුණු කරගන්නට උවමනාවක් තියනවා නම් යම් කෙනෙකුට, ඒ ධර්මයක් දියුණු කිරීමට උවමනාවක් ඇති කෙනා කරන ලස්සන දෙයක් තියෙනවා. මොකද්ද දන්නවද? එයාගේ ජීවිතයේ තියනවා අතහැරීමට ප්‍රශංසා කරනකම. අතහැරිනකොට ප්‍රශංසා කරනවා ඒකට. ඒ අතහැරීමට ප්‍රශංසා කරන ශ්‍රාවකයෙක් වෙන්න. ඒක හරි වටිනා දෙයක් ජීවිතේට. අතහැරීමට ප්‍රශංසා කිරීම. ඒක පුදුම උදව්වක් ධර්මයේ දියුණු කරගෙන ඉස්සරහට යනකොට හරිම අනුග්‍රහයක් ඒක. කිම් පුදුම රැකවරණය, පුදුම ජීවිතය. දැන් ඕකට මම ලස්සන දෙයක් කියන්නම්. මේ ඔය සමහර රටවල් වල, ඔය තායිලන්ත වගේ රටවල් වල වඳුරු අල්ලන්න පාවිච්චි කරනවා උපායක්. වඳුරු අල්ලන්න, ඒ වඳුරු අල්ලන්න පාවිච්චි කරන සමහර වෙලාවට ඔය වඳුරන්ගෙන් හරියට පීඩා විඳින පළාත් තියෙනවා තායිලන්තේම තියෙනවා. ඒතර ඒගොල්ලෝ එහෙ ඉන්න සමහර ගොවියෝ එහෙම වඳුරු අල්ලන්න උපායක් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ ගන්නේ අර මේ හොඳට මේ අර කුරුම්බ ගෙඩි ගන්නවා. පොල් මට්ටමට මෝරන්න කලින් අරගෙන ඒක උඩින් කපනවා පොඩි සිදුරක්. සෙදුරක් කපලා ඇතුළට දානවා. අර ඌරෝ කන වඳුරෝ කන කෑම මොනවා හරි දානවා. දාලා ඒක අර පි යටින් විදලා ඒක ගැට ගහනවා. යටින් විදලා ගැට ගහනවා හොඳට කම්බි පොටකි. යටින් විදලා ගැට ගහනවා. මොකද විශාල රංචු ඉන්නෝනේ. ගැට ගහනවා. ගැට ගහලා ඊට පස්සේ මේ ඔක තියලා තියෙනවා. දැන් වඳුර ඇවිල්ලා ඔක ඇතුළට අත දානවා. අත දාලා ඔක හොඳට බල්ලා සුවඳ කරලා බල්ලා යා රුචි කරන කෑමනි තියෙන්නේ. අත දාලා අරක මිටි කරලානේ අදින්නේ. අත දාගන්න පුළුවන්, ඇදගන්න බෑ. මිටි කරලා ඉන්න ඇදගන්න බෑ. අදිනවා අදිනවා. හරි කම්බියක මුත්තට ගැට ගහලා තියෙන යටි ඇද්දට ඉන්නේ. ටිකක් මෝරගෙන ඉන්න කුරුම්බ ගෙඩි ගන්න ඔකට. එතකොට එතකොට හිමීට ඇවිල්ලා අර මිනිස්සයා මේ වඳුරට පහර දෙනවා. එතකොට ඒ රංචු වලට ගහනවා ඒ විදිහට. එතකොට යා අමාරු වැටෙනවා. එතකොට යා අත දාලා අර මෙයාට සිහි කල්පනාව නැහැ ඒක අතාරින්න. ඇයි එයා අර අල්ලගෙන ඉන්න මිටි කරගෙන අදිනවා අදිනවා. එයාට තේරෙන්නේ නැහැ මේ මිටි කරපු තැනක මේ අත එළියට ගන්න බෑ කියලා. එයාට තේරෙන්නේ නැහැ. එතකොට යා අදිනවා අදිනවා. ඒකට සිහිය තියෙන්නේ. ඊට පස්සේ කෙලීම් අර මේ වඳුරෝ මරණ මිනිස්සයාට අහුවෙනවා. දන්නේම නැතු එයාට අහුවෙලා යනවා. ඒ වගේ දැන් අපිත් සමහරවට අපිට මේ සමහරව අතහැරගන්න බැරිව සිහිය නැතිකම නිසාම අපිට මේ ලස්සන ප්‍රතිලාභය ජීවිතේ පිළිසරණ මඟ හැරිලා යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි ජීවිතය අතහැරලා දාන එක හරි වටිනා දෙයක්. අතහැරීමක දැන් ওই කාරණා දෙක තදින් ඔළුවට ගන්න ලො මොකද්ද ලෝකෙ අතහරින්න පුරුදු වෙන්න. අතහැරිච්චවදී හැරිලා බලන්න නැතුව ඉන්න පුරුදු වෙන්න. ඒක ඇතුලේ අතහැරීමට හරියට ප්‍රශංසා කරන්න. මේ දැන් එදිනෙදා ජීවිත විදර්ශනාව කියන එක නිසායි මම මේ කිව්වේ. විදර්ශනා කරනකොට එයාට ඕන දෙයක් තමයි සද්ධාව. සද්ධාව ඕන. විදර්ශනා කරන්න ප්‍රඥාව ඕන. අර ප්‍රඥාව හැදෙන්නේ සද්ධාව නැත්තම්. ඕක තමයි ලංකාවේ බෞද්ධයන්ට තියෙන ප්‍රශ්නේ. ඒතර ඔය අම්මලා කියાવી නෑ නෑ මට හොඳ සද්ධාවක් තියෙනවනේ හාඳුනි. ඔයාලට සද්ධාව තියෙන්නේ මේ පිළිම ගැන අරෝමියෝ ගැන. ඔයාලට සද්ධාව. ඔයාලට අවංකව භාග්‍යවතුන් වහන්සේ කියවගෙන නෑ ඇතුලින්. ඇතුලින් කියවන්නකෝ බුදුරජාණන් වහන්සේ. වාඩි වෙලා මේ පිළිම දිහා බලාගෙන අධ දෙක එකතු කරලා වඳින එක විතරක්ම කරන්න එපා. හැබැයි මේ වන්දනාව ශ්‍රේෂ්ඨයි. ප්‍රතිමාව දකින්නකොට බුදුරජාණන් වහන්සේව සිහියට දරාගෙන වන්දනා කරන එක හරි ශ්‍රේෂ්ඨයි. හැම ගෙදරකම පිළිමයක් තියෙන්න ඕන. මේ පිළිමයට එරෙහිව කරන අනුශාසනාවක් හිම නෙමෙයි. හැබැයි එකම එක බුදු ගුණයක් ඇති දුක ඉවර කරගන්න අවංක මිනිහෙකුට දුක ඉවර කර ගැනීම පිළිබඳ අවංක අදහසක් තියෙන මිනිහෙක් නම් එක බුදු ගුණයක් ඇති. එක බුදු ගුණයකින් සෝවාන් වෙන විදිය කියලා පෙන්නන්න ඕන. එක බුදු ගුණයයි. එතකොට එක බුදු ගුණයක් ගන්න ඒකේ සද්ධාව ඉස්සල්ලා හදනවා, ප්‍රඥාව ඊට පස්සේ හදනවා, උපේක්ෂාව තුන්වෙනියට හදනවා, උපේක්ෂාවට පත්තුණු සිත විදර්ශනා කරනවා හතරවෙනිින්. ඔච්චරයි. කාරණ හතරයි තියෙන්නේ. ඕන කෙනෙකුට වෙනදා ඔය කරන වැඩ කරන ගමන්, ඔෆිස් එකට යන ගමන්, කන බොන ඒ වැඩ ටික වෙනදා වගේ කරන ගමන්, ඉන්න හිටින ගමන්, වෙනම තැනක් කළ වෙලාවක් කලාවක් නැහැ. වචන හතරක් තියෙනවා. මේ හතර දිගට පුරුදු කරගෙන පුරුදු කරගෙන ගියොත් සාමාන්‍යයෙන් 6 මාසයක් 7 මාසයක් විතර මේක අවංකව පුරුදු කළොත් මේ ලංකාවේ මිනිස්සු ධර්මයට අවංක නැහැ. ධර්මයේ අපි මේ බණ කියන වෙලාවට ඉන්නවා හරි උපසමයකින්. ඒ වුණාට ඉතින් ගෙදරට ගියාම බලන්න එපා. ධර්ම සභාවේදී බලන්න ඕන බිම් බලාගෙන යා දෙන සාදුකාර ගෙවල් වල නෑනේ. ඒකෙන් කියවෙන්නේ නෑ මේ ගෙදර සාදුකාර දෙදි ඉන්න ඕන කියලා. නමුත් ගෙදරට ගියාට පස්සේ ආය කෙලස් එක කෙලස් කෝලහලයකට අහු වෙලා තියෙන බව පේනවනේ. උදේට ලංකාවේ කාන්තාව දිහා බලන්නකො. උදේ කාලේ කොච්චර ලංකාවේ කාන්තාව කලබලයිද කියලා ගෙවල් වල. ලංකාවේ ස්ත්‍රියක් උදේ මිය ගියොත් එයා ස්ත්‍රී දුගතිය යන්නේ. එච්චර යා කලබලයි. ඒ කලබලේ කුසියේ වැඩ අරෝමියවත් එකයි කලබල වෙලා තියෙන්නේ. එයාට යාව රැක ගන්න මොකක්වත් එක්කට නෙමෙයි ඇත්තට. මෙයාට යාට යාගේ කැමටිකවත් උමනාවට නෙමෙයි. අර බැම්ම නිසා දරුවගේ වැඩ ටික තියෙනවා, මහත්යාගේ වැඩ ටික තියෙනවා, කුසියේ උයන පිහින වැඩ ටික තියෙනවා, දරුවන්ගේ රෙදි ගැන බලන්න තියෙනවා, වයන් කරලාද බලන්න තියෙනවා, ලෑස්තිද බලන්න තියෙනවා, වෙලාවට කෑම එක දෙන්න තියෙනවා, කෑම පාර්සල් දවල්ට උතන්න තියෙනවා. ඒවත් එක්ක ලංකාවේ කාන්තාවක් උදේ 8:00 විතර වෙනකන් පුදුමාකාර කෙලෙස් සහගත ව්‍යාකූල අරගලයකනේ ලංකාවේ මව්වරු ඉන්නේ. ඔගොල්ලෝ හිතනවද ඔය අරගලයත් එක්ක බැරි වෙලා හරි උදේ හાર્ට් ඇටැක්යක්වත් ඇවිල්ලා මැරුණොත් එයා කොච්චර බණ ඇහුවත් සුගතියන්නේ සමට? ඇයි එයාගේ නොසන්සුන්කම? පින්වත්නි හැම වෙලාවකම සංසුන් වෙන්න. මොකද ඔයා නොසන්සුන් වුණා කියලා ඔයාලට කරන්න දෙයක් නෑ. අපි කලබල වෙලා අපි බැන්න කියලා දරුව හැදෙයිද? හැදින්න හෙටත් ඔය වගේ, හෙටත් ඔය වගේ. ඒ නිසා ඔය පින්නතුන්ලා කලබල වෙන්න එපා. මෙන්න මේ වගේ පොඩි වැඩක් ජීවිතේ තියාගන්න ස්ථිරව සෝවාන් වෙන්න පුළුවන්. එක මොකද්ද? සද්ධාව හදනවා, දෙක ප්‍රඥාව හදනවා, තුන උපේක්ෂාව හදනවා, උපේක්ෂාවට පත්තුණු සිත විදර්ශනා කරනවා. හතරවෙනි එක වෙන මොකුත් ඕනේ ඔය ටික කරලා බලන්න. ප්‍රතිඵල නැත්තම් ඇවිල්ලා කියන්න ඔබ අන්තලා මේ බොරු කියනවා බණ කියද්දි කියලා. මේකේ ප්‍රතිඵලයක් නැති වුණොත් අපිට ඇවිල්ලා වෙලාවක කියන්න ඇවිල්ලා අපිට කියන්නේ. එතකොට අපි එක බාර ගන්න. පළවෙනියෙන් සද්ධාව හදන්න ඕනේ. ඒකටත් මේ විශාල වශයෙන් බුදුගුණ කටපාඩම් කරගෙන හිම ඕනේ. එක බුදුගුණයක් ගන්න. ඒ කියන්නේ මම මේ කියන්නේ අර පිළිමේ හරහා බුදුරජාණන්සි කියවන වෙනුවට දැස් පියාගෙන බුදුරජාණන්සි කියවන්න. නිත් දල්වාගෙන බුදුරජාණන්සි හොයන වෙනුවට නිත් පියාගෙන බුදුරජාණන්සි හොයන්න. ඒකින් තමයි සද්ධා උපදින්නේ. ඒ උපදින සද්ධාව ඉතාම ප්‍රතිබල සම්පන්න දුක දකින මට්ටමේ සද්ධාවක්. මොන මට්ටමේ සද්ධාවක්ද? දුක දකින මට්ටමේ සද්ධාවක්. දුක දකින මට්ටමේ සද්ධාවට වචනයක් කියනවා. මොකද්ද කියන්නේ? දුක්ඛූප නිසා සද්ධා. ඒකෙන් තමයි කෙනෙක් සෝවාන් මගට ඉන්නේ. මොන සද්ධාවෙන්ද? දුක්ඛූප නිසා සද්ධා. දුක දර්ශනේ වීමෙන් කෙනෙක් තුල මෝරණ සද්ධාව. එයාට දුක දර්ශනේ වෙන්න ඕනේ. ඒකට ලොකු වෙනස්කම් ඕනේ. කන විදිය, ඉන්න විදිය වෙනස් කරන්න ඕනේ. දුක දැකීමෙන් තමා තුළ මෝරණ යම් සද්ධාවක් වේද, එබඳු සද්ධාවකට අපි එකතු වුණොත් එයාට පුළුවන් පින්වත්නි දුක නිමා කරන්න. එයාට පුළුවන් එයාගේ දුක අවසන් කරන්න. මේ අපි දැන් වැඩියෙන් සාකච්ඡා කරන්න ඕනේ නේ දුක ඉවර කරන්නේ කොහොමද කියලා. ඇයි දැන් මේ ලෝකේ මොනවා කළා දුක ඉවර වෙලා නැහැ? ආයුෂ ඉවර වෙලා දුක ඉවර වෙලා නැහැ. යුතුකම් ඉවර වෙලා දුක ඉවර වෙලා නැහැ. දුක දුක කියන එක තමන්ගේ හෘද සාක්ෂියට නිදැනින්, හදවතට නිදැනින්. පින්වත්නි දුක හදවතට දැනින්නෙම නැති තැනක් තියෙනවා. දුක දැනින්නෙම නැහැ. හැබැයි එකෙන් ගියවෙන්නේ මේ අකාරුණිකයි කියන එක නෙමෙයි, මෛත්‍රී සහගත නැහැ කියන එක නෙමෙයි, මෛත්‍රී සහගතකමක් නැහැ කියන එක නෙමෙයි, දුක ගලන්නේ කියන එක. දුක ගලන්නේ සිතුවිලි විදියටනේ. කාට හරි දුක පෙන්වන්න පුළුවන්ද? දුක කියන ස්වභාවය කාටවත් පෙන්වන්න පුළුවන්ද? මේ බලන්න ස්වාමීනි මගේ දුකේ ප්‍රමාණය කියලා කියන්න පුළුවන්ද කාටවත්? බෑ. ඇයි? දුක කියන්නේ సంతානේ හෘද සාක්ෂි ඇතුළට දින එක. දුක එන්නේ නැති විදියට ඇතුළ හදා ගන්නවා. එච්චරයි පින්වත්නි. පුදුමයි මේ ධර්මයේ මත යෙදෙනකොට අඬන්න හේතු යෙදෙන්නෙම නෑනේ පින්වත්. මොනවා වුණත් අනේ කමන්නේ කියලා හිතන්න පුළුවන් මට. ඉත කොච්චර හොඳයිද ඒක. දැන් මේකට ඔයාලට මේ කාරණා හතර දිනු කරන්න. එකක් පළවෙනි එක තමයි දුක්ඛූප නිසා සද්දා, දුක දකින මට්ටමේ සද්දාවක් හදන එක. දෙක, සද්ධාවට සාපේක්ෂව ප්‍රඥාව හදන එක. බලන්න අලුතින්ම අද බණහඬ මිනිහෙක් මේ ශාලාවට ආව නම් එයාටත් මේ කියන එක තේරෙනවා. සද්ධාවට සාපේක්ෂව ප්‍රඥාව හදන්න ඕනේ. මොකද ඒක ටිකක් උඩට ගියොත් පහළට ඒක බෑ මොකක්වත් කරන්න. සද්ධාවට සමානව ප්‍රඥාව හදන්න ඕනේ. සාපේක්ෂවයි හදන්නේ. ඊට පස්සේ ප්‍රඥාවෙන් දකින්න ධර්ම පිළිබඳ මෙදහත් වෙනවා. සිත මෙදහත් වෙනවා. මෙදහත් වෙච්ච සිත විදර්ශනාවට ගන්නවා. ඔච්චරයි. අනිවාර්යෙන් සෝවාන් වෙන්න ඕන. දැන් බලමු අපි දැන් සද්ධාව දුක් වූප නිසා සද්දා වුණත් ඒක ගොඩාක් කල්පනා කර කර මේ එහෙම කරන්න ඕන එකක් නෙමෙයි. නිකම් මතක් කර කර කල්පනා කර කර එහෙම කරන්න ඕන එකක් නෙමෙයි. දැන් මේ එක බුදු ගුණයක් ගන්න. දැන් අපිට ප්‍රකටවම බුදු ගුණ නමේ අතර බුදු ගුණ අනන්තයි ඇත්තටම. ඒකේ සීමාවක් නෑ. අසීමිත ගුණස්කන්ධයක් බුදුරජාණන්සේගේ තිබ්බේ. ඒව පුදුම දේවල් ඇත්තටම. මහා පාරමී ශක්තියකින් ලෝ බුදු කෙනෙක් මිහි මත පහළ වෙන්නේ උන්වහන්සේව අපිට කියවන්න බෑ. අපිට මනස හරි පොඩි. ඒ පමණ මහා ගුණස්කන්ධයක් ඇති මුනිවරයෙක් අපි සරණ ගිහින් තියෙන්නේ. ගුණධර්ම විතරයි ඒ ජීවිතේ තියෙන්නේ. ලොකේ වෙනත් ආගමික ශාස්ත්‍රවරු වගේ නෙමෙයි. ගුණධර්ම විතරයි. එතකොට දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ සම්බන්ධ එක බුදු ගුණයක් ගන්න එකක් මොකක් හරි. හැබැයි ඔය දන්න මට්ටමට නම් බෑ. අපි තුන් ලෝකවිදු බුදු ගුණය. ලෝකවිදු කියලා ගුණයක් තියෙනව නේද? ලෝකවිදු. ලෝකවිදු කියන්නේ ඇයි? ලෝකේ විනිවිද අවබෝධ කළා කියන එක. ලෝකේ මොනවද විනිවිද අවබෝධ කරන්න තියෙන්නේ? මට කියන්න ලෝකේ මොනවද විනිවිද අවබෝධ කරන්න තියෙන්නේ? ලෝකේ ලෝකේ කියලා කියනවා. ලෝකය කියන්නේ එක්තරා විදියකින් විස්තර කළ ලෝකවිදු ගුණේ තා සංකීර්ණ එකක්. දැන් මේ දේශනාවට හරියන්නේ අපි කියන්නේ ලෝකවිදු කියන්නේ ලෝකේ විනිවිද අවබෝධ කළා කියන එක බුදුරජාණන් වහන්සේ. ලෝකේ අවබෝධ කළ යුත්තේ කුමක්ද? පින්වත්නි මේ තමන්ගේ ලෝකයයි අවබෝධ කරන්නේ. මේ භෞතික කතාවක් නෙමෙයි මේ කියන්නේ. මේ රෝහිතස්ස කියන සූත්‍රයේ තියෙනවා මහණෙනි බඹයක් පමණු කලේබරේටම මම ලෝකේ පණවමි කියලා. මේ සවිඥානික කයටමයි මම ලෝකේ පණවන්නේ කියලා එක රෝහිතස්ස කියන සූත්‍රයේ තියෙන එක ගැඹුරු භාවයක් ප්‍රකාශයක්. බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකවිදු කියලා කියන්නේ මොකද්ද? පින්වත්නි එක්තරා විදියකින් මේ දේශනාවට හරියන විදියටයි මම කියන්නේ ලෝකවිදු ගුණේ විතරක් දේශනා 100 ගානකට විවර කරනවා ධම්මාතුරුක. ලෝකවිදු කියන්නේ එක්තරා විදියකින් සංස්කාර ලෝකයද සත්ව ලෝකයද අවකාශ ලෝකයද කියලා ලෝක තුනක් තියෙනවා. ඒකටත් තුන් ලෝකය කියලා කියන්න බැරි නේ. ඒකටත් තුනක් පාවිච්චි කරන්න පුළුවන් ඒ විවහාරය. සංස්කාර ලෝකයක් තියෙනවා, සත්ව ලෝකයක් තියෙනවා, අවකාශ ලෝකයක් තියෙනවා. අවකාශ ලෝකය සත්ව ලෝකය කියන්නේ සවිඥානික සත්‍යයගේ පැවැත්ම. උනාසක අවබෝධ කළා මේ සවිඥානික සත්‍යයේ පැවැත්ම අවබෝධ කළා. ඒ ඊට පස්සේ අවකාශය කියන්නේ මේ හිස් මේ අවකාශ ලෝකේ මේ අවකාශයත් උන්වහන්සේ අවබෝධ කළා. මේ අවකාශයේ සත්‍යයට සාපේක්ෂව පැනවෙන්නේ එයාගේ සංඛාර ලෝකේ නිසා. මේ අවකාශයේ අපිට පැනවෙන්නේ අවකාශයේ තීරණය වෙන්නේ එයාගේ සංස්කාර ලෝකේ නිසා. ඒ කියන්නේ මගේ සංස්කාරයන්ගේ රැස්වීම තමයි මා ඇසුරු කරන පාරිසරික සාක්ෂි පව ගොඩනගලා තියෙන්නේ. මම රාත්‍රී ඉතා සුව පහසු ඇඳක නිදා ගන්නවා නම් ඒ අවකාශයේ සුව පහසු අවකාශයේ මට පෙර කුසල සංස්කාරයන්ගේ විපාකය. මා උදේ ඇඳෙන් අවදි වෙනකොට මාගේ කුසල සංස්කාරමයි අනිත්‍ය වෙලා තියෙන්නේ. රැට නිින්දක් නැතුව මඳුරෝ කකා පාරකට වෙලා කඩපිලකට වෙලා ඉඳ වෙන මට්ටමේ නම් අවකාශයේ තියෙන මේ අවකාශයේ පැන වුණේ එයාගේ අකුසල සංස්කාර නිසා. නැතු මේ ආණ්ඩුවක් හදපු ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මේ සත්ව ලෝකය මේ රූප වේදනා සංඥා සංකාර විඥානක නිස්කන්ධ පවතින්නේ අවකාශයේ මත. ඒ අවකාශයේ පැනවෙන්නේ අවකාශ ලෝකේ පැනවෙන්නේ සංකාර ලෝකේ නිසා. යාගේ පූර්ව කුසලා කුසල සංකාර නිසා. එතකොට සත්ව ලෝකයද සංකාර ලෝකයද අවකාශ ලෝකයද කියන එක ගැළපෙන විදිය. ඒ සමහර සත්වයන්ගේ අවකාශයේ පැනවෙන්න පුළුවන් නිරේ. එයාගේ සංකාර ලෝකය අනුව සමහර ත්‍රිසන් ලෝකේ සංස්කාර ලෝකය අනුව සංස්කාරයන් තමයි එතනට යාව උපද්දවලා තියෙන්නේ. ආය අපිට එයාගේ සංස්කාර වෙනස් කරන්න බෑ. ඇයි? අනාත්ම ලෝකයක් නේ. අනාත්ම ලෝකයක් ඇතුළේ අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෑනේ. එහෙනම් සත්ව ලෝකයේද සංකාර ලෝකයේද අවකාශ ලෝකයේද මේක අතර අන්තර් සම්බන්ධයක් වටයක් තියෙනවා. ලෝකේ වටයක් තියෙනවා. ලෝක වටේ ලෝකයේ වටේ යෑමක් තියෙනවා. සත්ව ලෝකේ පැනවෙනවා. ඒ සත්‍යයට අවකාශයේ පැනවෙනවා. අවකාශයේ තීරණය වෙන්නේ සංස්කාර මත. ඒක අම්මා නිසාවත් තාත්තා නිසාවත් ආණ්ඩුවක් නිසාවත් කවුරුවත් කරාපු එකක් නෙමෙයි. ඔන්න ඔය සත්‍යාගයේ ස්කන්ධ පංචකයද ඒ ස්කන්ධයන් පැනවීමට රැස්වෙන කුසල කුසල සංස්කාරයන්ද ඒ සංස්කාරයන් මත ස්කන්ධයන් පැනවෙන අවකාශයේද ඒ අවකාශය තුල යා නැවත නැවත අවිද්‍යාවෙන් මුලා වෙලා රැස් කර ගන්නා වූ සංස්කාර නැවත නැවත සත්ව භව පහදන විදිය සත්ව ලෝකයේ ආයාය හදන විදිය ඒ හැදෙන සත්ව ලෝකයේ කුසල කුසල සංස්කාරයන් විසින් අවකාශය හදන විදිය ඒ අවකාශය තුල වාසය කරනකොට අවිද්‍යාව බලවත් වෙලා ඒ කියන්නේ මේක තේරෙන්නේ නැති කමට නැවත නැවත අபிසංකාරයන්ගේ රැස්වීමෙන් නැවත නැවත සත්‍යයට දිගුවක් හදන විදිය ඔන්න ඔය වටය ගැඹුරු එකක් ඕක ඔක අවබෝධ කළා අපගේ බුදුරජාණන් වහන්සේ ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියනවා මොකද්ද මොකද්ද බුදුරජාණන්සේට කියන්නේ ලෝක විදූ කියලා ඔන්න ඔහම දකින්නකොට තේරෙනවා බුදුරජාණන්සේ කියන්නේ නිකන් කෙනෙක් නෙමෙයි බුදුරජාණන්සේ කියන්නේ නිකාම නිකම් මිනිසෙක් නෙමෙයි අද්භූත පුරුෂයෙක් ඒ මේ වගේ එකක් ලෝකේ කාටවත් ඔක හොඳට විස්තර කරලා ඇස් දෙක පියාගෙන පුරුදු කරනකොට දකින්නකොට බුදුරජාණන්සේව උපදිනවා සද්ධාාවක් පින්වත් නීක කවදාවත් නැසෙන්නේ ඒ සද්ධාව කවදාවත් නැසෙන්නේ ඒ විදිහට බුදුරජාණන්ස දකින්නකොට ඔන්න ලෝක විදූ ගුණේ ඊට පස්සේ ඔන්න යා සද්ධාව හොඳට හැදෙනවා එයා ප්‍රඥාවෙන් එයා දිහා බලන්න උනන් අපිට ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ අපිව කියවන්නනේ ඇයි දේශනාව පටන් ගන්න ඉදි කිව්වේ එයා බලනවා මම මගේ ස්කන්ධ කොහොමද මගේ සත්ව ලෝකේ කොහොමද මනුස්ස භවයේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහක් පවතින තැනක මගේ සත්ව භව පැනවිලා තියෙන්නේ. එතකොට මේකෙදී මට සුඛ වේදනා දුක් වේදනා උපදිනවද? ඔව්. මොකක් නිසාද උපදින්නේ? මා තුල පෙර සංස්කාරයේ සංකාරයන්ගේ පැස්වීමේ ප්‍රමාණයට. එතකොට මේ සංස්කාරයන්ගේ තීරණී විදියටයි මට මේ අවකාශය ලැබිලා තියෙන්නේ කියලා එයා එයාගේ අවකාශ ලෝකයට එයා එයාගේ අවකාශ ලෝකයක් එයා එයාගේ සත්ව ලෝකයක් එයා එයාගේ සංකාර ලෝකයක් දකිනවා මේ වෙලාවේ මම ජීවිතයේ පිළිබඳ එයාට එයාව පේන්න ගන්නවා අන්න එයාට එයාව පේනකොට අර සද්ධාව දකින කෙනා එයා තුල වේගයෙන් ප්‍රඥාව මෝරන්න ගන්නවා මොකක්ද එයා තුල මෝරන්නේ ප්‍රඥාව මෝරන්න ගන්නවා අසීමිත ප්‍රඥාවක් එයා තුල මෝරන්න ගන්නවා. දැන් එයාට සද්ධාවට සාපේක්ෂව දැන් ඒකට අදාළවනේ ප්‍රඥාව මම කියවල ඉස්සෙල්ලා මේකේ වචනයක් මම හිතා පරිස්සමට පාවිච්චි කළා සද්ධාව යම් තාක් දුරට හදන්නේ ඒකට සාපේක්ෂව ප්‍රඥාවදමල ඒකට සාපේක්ෂවනේ අපි විමසුවේ. භාග්‍යතුන් වහන්සේගේ ලෝක විදූ තත්ත්වය දැක්ක මා ලෝක විදූ නොවන තත්ත්වය දැක්ක. මා ලෝකයේත් එක්ක පවතින ලෝක නිත්‍ය ලෝකයට ඇලිලා වාසය කරන මගේ ගමන් මඟ දිහා බැලුවා. එතකොට බුදුරජාණන් වහන්සේත් මාත් අතර විශාල දුරක් පේන්න පටන් ගන්නවා. එතකොට යාට තේරෙනවා පිළිමේ ගේ තිබ්බත් වැඩක් නැහැ මම දුරයි නේද කියලා නිකන් හෘද සාක්ෂියෙන් පොඩි අදහසක් මෝරනවා. ආරාමෙම හිටියත් වැඩක් නැහැ මම බුදුරජාණන්සට දුරයි නේද කියලා නිකන් අර දුරස්ත බවක් භාග්‍යතුන් වහන්සේට කිට්ටු නැති බවක් යාට දැනෙන්න ගන්නවා. ඊට පස්සේ යා බලනවා මේ මොහොතේ මා සත්ව භව මට පැනවිලා සත්ව ලෝකේ පැනවිලා අවකාශයත් මට පැනවිලා කුසල කුසල සංස්කාරයන් මත සංස්කාර එහෙනම් මට තවදුරටත් සත්ව ලෝකයේ හෝ අවකාශ ලෝකය පැනවෙන්නේ මොකක් මතද මා තුල මේ මොහොතේ අවිද්‍යා සහගතව රැස් වෙන සංස්කාර මත ඒ නිසා මා සංකාර ගැන සංවේදී විය යුතුයි අලුතින් රැස් වෙන මට සංවේදී වෙන්න පුළුවන් එච්චරයි මේ මොහොතේ මා සංස්කාරයන්ගේ රැස්වීම පිළිබඳ උපේක්ඛා සහගත විය යුතුයි මඳහත් විය යුතුයි මේ සංස්කාර රැස් වෙන අවකාශය පිළිබඳ සිහිය උපදවා ගත යුතුයි ඥානෙ උපදවා ගත යුතුයි සතිය උපදවා ගත යුතුයි ඉන්ද්‍රිය සංවරය උපදවා ගත යුතුයි සීල සංවරය උපදවා ගත යුතුයි කියලා එයාට මේ මොහොතේ රැස් වෙන සංස්කාරයන් පිළිබඳ මහ පුදුමාකාර උපේක්ෂාව පුදුම මෙඳහත් බවක් යාතුළු උපදින. ඔන්න ඕක තමයි මෙඳහත් වීම කියන්නේ. යා මේ මොහොතේ සංකාර ලෝකයේ ගැන උපේක්ෂාවකටපත් වෙනවා. ඒ විදිහට සංස්කාර පිළිබඳ උපේක්ෂාවකටපත් වෙන්නේ මේ වෙලාවේ මෙඳහත් වෙන්නේ යා යාගේ සිතින්නේ. ඒ මෙඳහත් වෙන සිත ඇති වෙමින් නැති වෙමින් යනවා. ඒකත් අනිත්‍යයි කියලා බලනවා. මෙඳහත් සිත විදර්ශනාවට ගන්නවා. ඔන්න ඔය හතර පාවිච්චි කළොත් මේ දේශනාවහල ඔය හතර පාවිච්චි කළොත් යම් මිනිහෙක් එයා මේ ගිහි ගෙදරින් ඉඳලම සෝවාන් වෙනවා. එය සද්ධා වාදනෝ ප්‍රඥා වාදනෝ උපේක්ෂා වාදනෝ උපේක්ඛා සහගත සිත විපස්සනා කරනවා. එක බුදු ගුණයක් පාවිච්චි කරනවා. විශාල ධර්ම කොට්ටාසයක් පාවිච්චි කළේ නෑ. ඇයි මේ ගිහි ජීවිතය ඇතුලේ කරන්න පුළුවන් ඒවක් නේ කියන්න ඕන. එක බුදු ගුණයක් පාවිච්චි කරලා සද්ධාව හදනවා, ඒ බුදු ගුණයට සාපේක්ෂව ප්‍රඥාව හදනවා, සංස්කාර පිළිබඳ උපේක්ෂාවකට පත් වෙලා උපේක්ඛාව හදනවා. උපේක්ෂාව සහගතකම මේ වෙලාවේ දැනෙන සිත උපේක්ෂාවක් තියෙන්නේ. ඒක හිතටනේ දැනෙන්නේ. ඒ සිත විදර්ශනාවට ගන්න. අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන්. එතකොට යා වැඩි කාලයක් යන කලින් දුක ඉවර කරන්න ඕනේ. ඒ බඳු දුකේ නිමාවක් පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව පිනතුන්ලාට උපකාර වේවා. දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරන්නේ අතුරුගිරිය ඔරුවල පදිංචි තුසිතා ගුණසේකර මහත්මිය ඇතුළු පින්වත් පිරිස. ඉතින් මේ පිනතු හොඳට ධර්මශ්‍රෝණී කළා. ඉතින් මේ අයට මේ කියපු දේ හොඳට තේරෙන්න ඇති. මේක පුරුදු කරන්න. ධර්මයට කරන ලොකුම සංග්‍රහය පිරිකර පූජා කරන එක නෙමෙයි. පිරිකර කියන්නේ ඉච්චර වැදගත් එකක් නෙමෙයි. පිරිකරවල කිසිම අඩුවක් අපේ ආරාමවල නැහැ. ධර්මයට කරන ලොකුම පූජාව ගෞරවය ඒ ධර්මයේ මත යෙදෙන එක. පින්වත්නි යෙදෙන්න මේ ධර්මයේ, පුරුදු කරන්න මේ ධර්මයේ, වඩන්න මේ ධර්මයේ, දුරු කරන්න කෙලෙස් ටික, සමත විපස්සනාව පුරුදු කරන්න, අවිද්‍යාවයි භව තණ්හාවයි ජීවිතෙන් දුරින්ම දුරු කරන්න, සංවේදී වෙන්න මේ මොහොත ගැන දුක ඉවර කරගන්න පුළුවන්. දායකත්වයෙන් කටයුතු කළ තුසිතා ගුණසේකර මහත්මිය ඇතුළු හැම දිනාටම මේ ධර්ම දානමේ කුසල් සුවසේම ජීවිතාවබෝධය කරා යන්ට බලවත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒතුමිය බලාපොරොත්තු වෙනවා මීට වසර දෙකකට පෙර පරලෝක ප්‍රාප්ත වුණු අතුරුගිරිය ඔරුවල පදිංචි අංක 50න් එක නිවසේ පදිංචිව සිටි පරලෝ සැපත් ඩඩ්ලි සරච්චන්ද්‍ර මහත්මාට පියතුමන්ට අනුමෝදනා කරලා තිබෙනවා. ඩඩ්ලි සරච්චන්ද්‍ර මහත්මාගේ භවගාමි ජීවිතයේ සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවා. පරලෝ සැපත් MD ජිනපාල පියතුමාටද, කමලා මීරියගල්ල මෞතුමියටද, මෛත්‍රීපාල ගුණසේකර පියතුමන්ටද, සුජාතා රණසිංහ මෞතුමියටද, මහින්ස ජයසිංහ සහෝදරයාටද, සිසිර සේනාරත්න සහෝදරයා ඇතුළු පරලෝක ප්‍රාප්ත සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා. තුසිතා ගුණසේකර මහත්මියගේ නමින් මේ පරලෝකයේ සියලු ඥාතීන්ගේද භවය සුවපත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරුව පිනතුන් සියලු දෙනාට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණයට රැස්ුණා වූ මේ ලොකු කුඩා සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවායි මම අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ චපටත් සියලු මහා සංඝරත්නයටත් දෙමව්පියන්ටත් මේ උතුම් කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
දේශක්ඛයෝ නිබ්බානං